නිවේදනයයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ජාතික සභාවේ සමාජිකත්වයන් ඉල්ලා සිටීමේ හේතු වෙන ඇති වූ ප්‍රප්පඩු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම් රාමේශ්වරන් මහතාද ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාටලී චම්පික රණමක මහතාද ජාතික සභාවේ සේවය කිරීම සඳහා නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සම්මන්පී හේරත් මහතා විසින් 20/22 ඔක්තෝබර් 4 වන දින වරප්‍රසාද පස්සේ යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ය සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. මන්ත්‍රීතුමාගේ යෝජනා හෙට දිනේ යෝජනා ඉදිරිපත් කරනවා. ඉපිලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන මන්ත්‍රී
ගරු කථානායකතුමනි, 2017 අංක 12 ධර්ම විදේශ විනිමය පනතේ 7 වැනි වගන්තිය සමග කිව යුතු 20 වැනි වගන්තිය යටතේ 2021 ජූනි 30 වැනි දිනැති අංක 2234 අධික 19 ධර්ම අතිවිශේෂ ගැසට්පත්වය පල කරලද නියෝග සංශෝධනය කරමින් මුදල් ආර්ථික ස්ථායිකරණය හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2022 සැප්තැම්බර් 8 වැනි දින ඇති අංක 2296 අධීර 12 ධර්ණ අතිවිශේෂ ගැසට්පත්වය පාර කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග රජයේ මුදල් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 1979 අංක 61 ධර්ණ අත්‍යවශ්‍ය මහජනතයේ සේවා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවිදි ඇති බලතල අනුව 2022 ඔක්තෝබර් 3 වැනි දින ඇති අංක 2300.8 ධර්ණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පළ කරමින් කළ ලද ප්‍රකාශය මම ඉදිරිපත් කරමි.
අර බුද්ධ ශාසන ආගමික කටයුතු ඇමතුම්
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි.
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකාරක සභාවේ වාර්තාව, එම වාර්තාව සභාවේ සභාපති වෙනුවෙන් ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පිළිගන්නවා.
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකාරක සභාව වෙත යොමු කරන ලද ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 ධර්ණ උදර්පණ පනතේ 3-1 වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර උදර්පණ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාධන ලද නියමය 2014 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතරාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන, 2020 වර්ෂය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන, 2019 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විද්‍යාලීය වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ඔව්, පක්ෂනායකතුමා.
විෂයට අදාළව මට පුංචි අවස්ථාවක් දෙන්න. මොකද 10ට ගරු අග්‍රාමාත්‍යතුමත් සමග අපේ සාකච්ඡාවක් තිබෙන නිසා මට 10 අමාරු වෙනකන් ඉන්න අමාරුයි. ඒ නිසා මම කැමති වැදගත් කාරණාවක් ඉදිරිපත් කරන්න ගරු අග්‍රාමාත්‍යතුමත් සභානායකතුමත් මේ අවස්ථාවේ මේ සභාවේ සිටින මොහොතේ වසන්ත මුදලිගේ ගල්ගව සිරිදම්ම හිමි හශාන්ත ගුණතිලක මේ 3 දෙනාම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග දින 90 රැඳවුම් නියෝග යටතේ ඒ අයව තංගල්ලි සිරගත කළා තියෙනවා. දැනට දින 48කට වැඩි ප්‍රමාණයක්. අර අග්‍රාමාත්‍යතුමනි, මොකද්ද මේ අය කරපු වරද? දැන් අපිට අහන්නට ලැබෙනවා රෑට වසන්ත මුදලිගේව මල්වාන, කඩවත, ගම්පහ, නවගමුව යන ප්‍රදේශවලට ගෙනහිල්ලා මම නන්නේ මොනවද කරන්න කියලා රෑට. ඇයි මේක දවල්ට කරන්න බැරි? නෑ මං අහන්නේ මේක විහිළුවකට ගන්න එපා. අවසානයේ මොන හරි සිද්ධියක් වෙලා හෝ සිද්ධියක් ඇති කරලා හෝ වසන්ත මුදලිගේව ඝාතනය කරලා කියයි මෙන්න පැනලා යන්න හැදුවා, ඒකින්ද වෙඩි තිබ්බයි කියලා. ඉතින් අහන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමනි, මේකට අවධානය යොමු කරනවා නම් හොඳයි. මේක මේ අයව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ගෑස් පාහන්දී රාජ්‍ය විරෝධී වැරදි සඳහා. මොකද රාජ්‍ය විරෝධී කියන්නේ? මේ රටේ මිනිස්සුෙකුට මහපාරට බැහැලා රජයේ යම්කිසි වරදක්, අඩුපාඩුවක්, ඌනතාවයක්, ගැටලුවක් සිදු වෙනවා නම් ඒව ගැන පෙළපාලියන්ඩ, මහපාරට බහින්ඩ, කතා කරන්ඩ, රැස්වීම් තියන්ඩ ඒවට නිදහසක් නැද්ද? මේ රටේ මානවයිතියක් නැද්ද? මම කියන්න කැමති බොහොම පැහැදිලිව, අපි කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය අනුමත කරන්න ඒකට 100%ක් අපි එතන ඉන්නවා. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමනි, සාමකාමීව දේශපාලනික උද්ඝෝෂණයක් කරන්නට මේ රටේ ඉඩක් නැද්ද? දැන් තවමත් චෝදනා පත්‍රයක් නැහැ. දින 90ක් රැඳවුම් නියෝග. මේක බොහොම බිහිසුණු තත්ත්වයක්. දැන් ගරු අග්‍රාමාත්‍යතුමනි, ජිනීවා වල මානව හිමිකම් පිළිබඳව සාකච්ඡා වෙන මොහොතක මේ වගේ කටයුතු කිරීම සුදුසුද? මේ අපි ඇත්තටම මේ උණ්ඩ නේද දෙන්නේ? අපි ආයුධයක් දෙනවා නේද අපේ රටට විරුද්ධව තව තවත් යෝජනා සම්මත කරලා අපේ රට විපතටපත් කරන්නේ? ඇයි මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන්නට බුදුමල මැදිහත් වෙන්නේ නැහැ? දැන් බුදුමල ප්‍රතිඥාවක් දීලා තිනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඉවත් කරගන්නවා කියලා. ඒ ඉවත් කරගන්නවා වෙනුවට ඒක පාවිච්චි කරලා මෙහෙම වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායම එහෙම සිරගත කරන එක හරිද? දැන් ඇත්ත වශයෙන්ම මෙතන නිර්මාණය වෙන්නේ වෙන ත්‍රස්තවාදයක් නෙවෙයි, රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය ම්ලේච්ඡත්වය. දැන් තමුන්නාන්සලා බලහත්කාරකම් කරනවා මේ රටේ ජනතාවට විරුද්ධව. නෑ ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද? බඩගින්නෙන්, දුක්ගින්නෙන්, අසහනෙන්, පීඩනෙන් ඉන්නකොට මහපාරට බැහැලා දුක්ගින්න වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් නැද්ද?
විපක්ෂ නායකතුමා ඉක්මන්
කළා. පෙරපාලියන්න අයිතියක් නැද්ද? රැස්වීමක් පවත්වන්න අයිතියක් නැද්ද? දැන් ඊයේ දවසේ මම දන්නේ ගරු කතානායකතුමා දැක්කද කියලා, මම දන්නේ මේක මහා මෝඩ ආණ්ඩුවක්. මේ 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 ශිෂ්‍යෝ එළියට ඇවිල්ලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරනකොට ප්‍රචණ්ඩත්වය ඉල්ල කරනවා. ඇයි? ඇයි ඒ අයට නිදහස ලබා දෙන්නේ නැත්තේ ඒ අයගේ අදහස් ඉදිරිපත් කරන්න? ඊයේ ශිෂ්‍යන්ට ගහලා ඊට පස්සේ ඒගොල්ලෝ රැස්වීමක් තියලා. මොකද්ද මේකේ තේරුම? ඇයි මේ භීෂණය? ඇයි මේ රාජ්‍ය ත්‍රස්තවාදී රාජ්‍ය ම්ලේච්ඡත්වය? මම බොහොම කාරුණිකව ගරු අගමැතිතුමාට කියන්න කැමති, මේ මේ ගහගන්න හදනේ ඕන් ගෝල් එකක් මානව හිමිකම් කොමිසමේ. අපි 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 සූදානම් නැහැ මේ අපේ රටට විරුද්ධව මානව හිමිකම් කොමිසමේ යෝජනා සම්මත වෙනවට. අපි ඒවට කැමති නැහැ. විපක්ෂයේ හිටියා අපි මේ රටේ පුරවැසියන් හැටියට ඒකට කැමති නැහැ. නමුත් ඔබතුමන්ලා කරන්නේ අපේ රටට විරුද්ධව මානව හිමිකම් කොමිසමේ ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම දිරිගැන්වීම. ඒක උත්තේජක ලබා දෙන්න. ඒ නිසා ගරු අග්‍රාමාත්‍යතුමනි, ගරු ජනාධිපතිතුමත් එක්ක කතා කරලා කරුණා කරලා මේ වසන්ත මුදලිගේ ඇතුළු ඒ වගේම ගල්වැව සිරිධම්ම ස්වාමීන් වහන්සේ ඒ වගේම හශාන්ත ගුණතිලක එයාව නිදහස් කරන්න, නිදහස් කරලා සාමාන්‍ය විදිහට පරීක්ෂණය කරන්න.
හරි, බොහොම ස්තුතියි. ඔව් සමන්. ඔව් මන්ත්‍රීතුමා.
ගරු විපක්ෂ නායකතුමා අවධානයට යොමු කළපු කාරණය පිළිබඳව අනුකේ අවස්ථාවේ තුන්වෙනි ඡේදයේ මූලික අයිතිවාසිකම් තියෙනවා. ඒ අර්ථයේ වගන්තිවල ඔබ සඳහන් කරපු සිතීමේ නිදහස, රැස්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් මේ සියල්ලම තියෙනවා. හැබැයි අනිත් අතින් මහජන ආරක්ෂක පන්ත ක්‍රියාත්මක වෙනකොට
මේ මූලික අයිතිවාසිකම් කළ යම් යම් දේවල් සීමාත් වෙනවා. ඒක තව පැත්තක්. හැබැයි මහජන ආරක්ෂා පන්ත දැන් නැහැ. නමුත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඉදිරිපත් කළේ 1980 දශකයේ. එදා LTT ත්‍රස්තවාදය පැන නැගෙමින් පවතින අවස්ථාවේදී JR ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුව යටතේ. දැන් ඊට පස්සේ ඒක ක්‍රමානුකූලව ඒ වකවානු තුල දකුණු ප්‍රදේශ ඇතු අනිකුත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් මේ සියල්ලටමත් මේක අදාළ කරගත්තා. එතකොට හදිසි නීතිය නොපැවැත්වෙන අවස්ථාවකදී ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තියෙනවා රඳවා ගැනීම නියෝගයක් ලබා ගන්න පුළුවන් දින 90. හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වෙලා ගැසට් කළ හැම පස්සේ ඒකෙත් අඩංගු කළොත් යම් යම් වැරදි සඳහන් කරන්නත් පුළුවන් ගැසට් එකේ. ඒ වගේම රැඳවීම් නියෝග සම්බන්ධයෙන් සඳහන් කරන්නත් පුළුවන්. එනිසා අපි එවැනි දීර්ඝ ඉතිහාසයක් පහු කරගෙන ඇවිල්ලා තින්නේ අපි කවුරුත් පිළිගන්නවා අද ඊට වඩා සමාජයේ දියුණුව ලෝකයේ දියුණුව මානව හිමිකම් පිළිබඳව හැම තැනම කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල. හැබැයි අමතක කරන්න එපා අපි එක එක වක්වානුන් පහු කරගෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. දැන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඉවත් කරනකොට ලෝකයේ බොහෝ රටවල් විශේෂයෙන් යුරෝපා සංගමයේ රටවල් ඇතුළුව ඇන්ටි ටෙරරිසම් ඇක්ට් ප්‍රතිතස් කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එහෙම නැත්නම් මේ ආදී වශයෙන් වෙනත් පනත් හඳුන්වා දුන්නා. දැත්ත වශයෙන්ම අපේ රටේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එකක් දැනට ඩ්‍රාෆ්ට් කරලා තියෙනවා. ඒකේ මුලින් ඩ්‍රාෆ්ට් කරපු අවස්ථාවේදී 2017-18 විතර මමත් දින කීපයක් ඒකේ සාකච්ඡාවලට සම්බන්ධ වුණා. ඒ නිසා දැන් රජයේ සැලැස්ම තියෙන්නේ ඒ කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එක ප්‍රති ත්‍රස්තවාදී පනත ගෙනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන්න. හැබැයි ඒ ගෙනෙන අතරකාර සීමාව තුලදී ආරක්ෂක අමාත්‍යාංශය හිතනවා නම් යම් ආරක්ෂා රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වෙනවායි කියන කාරණයක් සම්බන්ධයෙන් හදිසි නීතියක් නැත්තම් ත්‍රස්තවාදී වැළැක්වීම පනත තමයි භාවිත කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ ඒක නිසා මේ දින 90ක් තියන් ඉන්න ඕනේ කියලා. දැන් මට මතකයි මම 1985 කොළඹ මහාධිකරණයේ අධිකරණ පහේම නඩු කටයුතු කරපු කෙනෙක්. මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු සිද්ධියත් මම පෙනී හිටියා විත්තිකරුවන්ට. ඒකත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත, දණ්ඩ නීති සංග්‍රහය, ගිනි ව්‍යාඥා පනත, කුපන ද්‍රව්‍ය පනත මේ සියල්ලම යටතේ චෝදනා ගොනු කරලා තිබුණේ. ඒ නඩුවේ විත්තිකරුවන් පස්සේ නාම නිදොස් කොට නිදහස් කළා. ප්‍රධාන තාක්ෂණ හේතුවක් එතන තිබ්බා. මම ඒක වරින් කීප වතාවක් කියලා තියෙනවා. ඒ නිදහස් වෙච්ච අය නඩුවෙන් නිදොස් කොට නිදහස් කළාන් පස්සේ අවුරුදු දෙකක් රැඳවුම් නියෝග පිට හිටියා එක. අජිත් කුමාර ඇතුළු 4 දෙනා. එතකොට ඇතුළම් මුදලි මැතිතුමා බරපතල ලෙස තුවාල වුණේ බොහොම සිද්ධියෙන් කරු කතා නැකට. පාර්ලිමේන්තුවේ ඔබතුමාට මතක ඇති. හැබැයි ඇතුළම් මුදලි මැතිතුමා තනතුර වලින් ඉවත් වෙලා ගියන් පස්සේ අර රැඳවුම් නියෝග පිට හිටපු පස්සේ නාගේ මූලික අයිතිවාසිකම් පෙස්සමට මෙනි හිටියේ එතුමා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒ පස්සෙනාව නිදහස් කරන්න සිදු වුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව. ඒ නිසා නෛතික පැත්තෙන් ගන්න ඕන මෙන්න මෙවැනි ඉතිහාසයක් තියෙනවා. මමත් පිළිගන්න ඕන ඉතිඥයෙක් හැටියට මානව හිමිකම් වඩාත් මේ ප්‍රවර්ධනය වෙලා ඒ පිළිබඳව විවිධ රටවල් අපි විතරක් නෙමෙයි විවිධ රටවල් වල විවිධ සිද්ධීන් වලට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ නිසා අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් ප්‍රතිත්‍රස්තවාදී පනත් වෙනත් රටවල තිබෙන අයකට සමගාමී වන ආකාරයට අනුරූප වන ආකාරයට ගෙනීම සඳහා කෙටුම්පත් කරලා තිනවා. අපි ඒක ගෙන එනවා. ඒකට ඔබතුමන්ලගේ සහයෝගයත් ලැබේවි. හැබැයි මෙතෙන්දි මම කියන්න තියෙන්නේ ආරක්ෂක අංශ වලට ඔබ මේ ඔබතුමාගේ කාරණේ අවධානයට යොමු කරනවා. චෝදනාවක් නැත්තම් පරීක්ෂණ ඉවරනම් රැඳවුම් නියෝග තියාගන්න අවශ්‍ය වෙන්නේ
නැහැ.
ඒයි නීතිමය තත්ත්වය.
හන්දි සියඹලා ප්‍රක්ෂණායකතුමා ඔබතුමා කාලේ ඔබ උත්තර දෙන්න ගියොත් විවාදයක් වෙනවා.
කරු අමාත්‍යතුමනි, එකක් අවබෝධ කරගන්න. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා රටක් තුළ ප්‍රතිපාදන තිබිය යුතුමයි. ඒක ගැන වාදයක් විවාදයක් නැහැ. දශක 3කට වැඩි කාලයක් තුළ මේ රටට සිදුවුණු හානිය අපි කිසිම දෙනෙකුට අමතක වෙලා නැහැ. මට මගේ පියා හිමි වුණා. හරි, ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අම්මල තාත්තල සහෝදර සහෝදරියෝ ඥාතිවරු නැහිමු. ත්‍රස්තවාදයේ වැළැක්වීම පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. නමුත් ගෑස්පා හන්දියේ මේ
අර එදා පාර්ලිමේන්තුවේ බෝම්බ ගැහුවා වගේ බෝම්බ ගැහුවේ නෑනේ. මම එකක් ඔබතුමාට කියන්න පොඩක් අහගෙන ඉන්න මහත්තයෝ, පොඩක් අහගෙන ඉන්න. අතුකෝරාල නෑ, පොඩ ඉන්න මට කතා කරන්න ඉඩ දෙන්න. අතුකෝරාල මැතිතුමාගේ මම කියනවා, අතුකෝරාල මැතිතුමාගේ ඝාතනය, අතුකෝරාල මන්ත්‍රීතුමාගේ ඝාතනය මම පිළිගන්නවා ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට. හරිද? අතුකෝරාල මන්ත්‍රීතුමාගේ ඝාතනය මම දකින්න එක මිනිවරු ක්‍රියාවක් හැටියට.
හරි, බොහොම ස්තුතියි.
ඒකට කටයුතු කරන්න.
හරි, ප්‍රශ්නයකට.
දැන් ඔබතුමාලා මොකද කියන්නේ? ඔබතුමාලා කියන්නේ වසන්ත මුදලගේ අතුකෝරාල මන්ත්‍රීතුමාගේ ඝාතනයට වගකිව යුතුයි කියලා.
බොහොම ස්තුතියි.
ඉතින් මම කියන්න ඕනේ බොහොම පැහැදිලිව. ත්‍රස්තවාදියෝ මිනිමරුව ආරක්ෂා කරන්නට අපි සූදානම් නැහැ.
හරි.
ත්‍රස්තවාදියෝ
සියඹලා පිටියේ මැතිතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔබතුමා ප්‍රශ්න තුන ඉදිරිපත් කරන්න මැතිතුමා. allele ඔබතුමා ප්‍රමාණ. මේ අනවශ්‍ය විවාදයකට අපි යන්නේ. දැන් ඔබතුමාගේ කාරණේ කිව්වනේ.
ගරු කතානායකතුමනි.
ඒක නිසානේ ඔබතුමාට දුන්නේ මේ අවස්ථාව. ඔබතුමා ඒක ඉවර කරන්නේ නැහනේ. ඔබතුමා එකින් ඔබතුමාට මේ අවස්ථාව දුන්නේ ඔබතුමා විපක්ෂ නායක නිසා. හරි 1 මිනිත් ගන්න. හරි 1 මිනිත් ගන්න. අරගෙන. ඔව් ඔන්න.
නෑ. හරි.
පොඩ්ඩක් ඔබතුමා.
ගරු රණතුංග මැතිතුමා, ඔබතුමාගේ වේදනාව මට තේරෙනවා. පොඩ්ඩක් කතා කරන්න ඉඩ දෙන්න. මම මොනම අවස්ථාවකවත් ත්‍රස්තවාදය ගෙවල් ගිනිපත් කිරීම, දේපල හානි කිරීමට අපි එකඟ නැහැ. නමුත් මම අහන්නේ අතුකෝරල මැතිතුමා
ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි කියනවා. පෙරාදෙණිය දින් කියනවා නායක වාදයේ දීපු හැටි. මේකලම් පෞද්ගලික කාලේ වැඩ කරේ කොහමද? මේකලම් තමයි දේශපාලන නායකත්වය දුන්නේ. අරගල කරුවා.
හරි.
ගෙවල් ගිනි තිබ්බා. ගෙවල් 600 ගාන ගෙවල් ගිනි තියලා තියෙනවා.
දැන් ඔබතුමා ඔය කියන්නේ
මෙතුමල්ලම් මෙවට නායකත්වය දුන්නා.
විවාදයකට යන්න හදන්නේ.
එහෙමනම් මේක විවාදයකට යන්න.
කරුණාකර වෙන විවාදයක් කරන් ඔක් කතා කරන්න.
මේ පෙරාදෙණිය විද්‍යාප පීඨේ මරණ තර්ජන පීඨාධිපතිට මෙවුව මේ මෙතුමල්ලම අර කවුතර නිවි
විපක්ෂනායකතුමා ඔබතුමා දැන් ඇති.
කරු කතානායකතුමනි.
10ක් ගත්තා.
තමිතා
විනාඩි 10ක් ගත්තා ඔබතුමා.
ඉතිකාවට ගියාම මේ අරගල කරුවා වෙන්නේ පෙන්නේ ඉතින් නතරව.
හරි හරි බොහොම ස්තුතියි ඔබතුමා. හරි. ඔබතුමා විනාඩි 10ක් ගත්තා මේකට. හරිදර කරන්න එපා. ඔබතුමා වගකීමෙන් යුක්තව කටයුතු කරන්න. ඈ එච්චර දෙන්නේ කොහමද? විනාඩි 10ක් ගත්තා. ඈ විනාඩි 10ක් ගත්තා. හරි. බය නෙමෙයි. ඔව්. හායි විනාඩියෙන් ඉවර කරන්න. 48යි.
විනාඩියෙන්
ඉවර කරන්න.
අර කතානායකතුමනි, නවක වදයටත් අපි විරුද්ධයි.
හා.
නවක වදයට විරුද්ධව ගන්න පියවර. අපි ඒකට විරුද්ධයි. මම කියන්නේ ත්‍රස්තවාදී පනත අනිසි ලෙස පාවිච්චි කරලා නිකරුණේ ඉන්න මිනිසුන්ව ගන්න එපා මේ හිරබාරේ. ඒකයි මම කියන්නේ. අපි ත්‍රස්තවාදයට විරුද්ධයි. අතුකෝරල මැතිතුමාගේ ඝාතනය පිළිබඳව.
හරි. හරි.
ගරු කතානායකතුමනි.
ඔව්. සියඹලා පිටියේ
මැතිතුමා. කතානායකතුමනි, නෙළුම්දෙනිය කොණ්ඩගල අස්සල්ලකන්ද අංක 206 දරණ ස්ථානයේ පදිංචි GC සමන්තිලක මහතාගෙන් ලැබුණු ප්‍රතිසමක්ද මල්මඩුව පහළ මඩුගස් තැන්න යන ලිපිනෙහි පදිංචි DM දේවප්‍රිය මුහන්දිරම් මහතාගෙන් ලැබුණු ප්‍රතිසමක්ද සහ යටියන්තර නවට ලැවන් පාර ඌරාගල ජනපද යන ලිපිනෙහි පදිංචි RA බැසිල් ඇන්තනි පෙරේරා මහතාගෙන් ලැබුණු ප්‍රතිසමක්ද පිළිගන්වමි.
ප්‍රේමලාල් ජයසිකර මැතිතුමා. තිසර ජයකොඩි මැතිතුමා.
නායකතුමනි, සියඹලාපේ මීගහවත්ත රන්සිංහ මහවතේ අංක 995 පහ දරණ ස්ථානයේ පදිංචි RPKW රන්සිංහ මහතාගෙන් ලැබෙන ප්‍රශ්න පිළිගන්නවා.
ආවද? ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා. ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ.
ගරු කතානායකතුමනි, නිවිතිගල හල්කන්දි යන ලිපිනේ පදිංචි KWCN දයරත්න මහතාගෙන් ලැබුණු ප්‍රශ්න පිළිගන්න.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සම්පත් අතුකෝරල මැතිතුමා. ඔව් බණ්ඩාර මැතිතුමා. ඔව් බණ්ඩාර මැතිතුමා.
ෆයිඩප්පත් ගරු කතානායකතුමනි, විශේෂ කාරණයක් පිළිබඳව මේ සභාවේ අවධානය යොමු කරන්නට ඕනේ. අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙමාපියන් කීප දෙනෙක් මට ඊයේ රාත්‍රියේ තද උදෙත් අඬ අඬ කතා කරා එයාලගේ විශ්වවිද්‍යාලවල දරුවෝ ඉන්නවා කියලා. විශේෂයෙන්ම අද මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවලා තියෙන ඛේදවාචකයේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන්න කියලා මම උසස් අධ්‍යාපන ඇමතුමාගෙනුත් ඒ වගේම උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා ගෙනුත් මම විශේෂ අවධානය යොමු කරනවා. දැවැන්ත ඛේදවාතකයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම දුප්පත් අහිංසක දෙමාපියන්ගේ දරුවෝ තමයි නිදහස් අධ්‍යාපනය තුළ විශ්වවිද්‍යාලයට යන්නේ. ඒ අයට එක පැත්තකින් නවකවාදයේ විශාල පීඩනයක්, අනිත් පැත්තෙන් දේශපාලන රැස්වීම් වලට සහ උද්ඝෝෂණ වලට බලෙන් ඒ කට්ටිය ගෙනියනවා කියලා අද දෙමාපියෝ අඬන කතා කරනවා ගරු කතානායකතුමනි. ඒ නිසා ගරු උසස් අධ්‍යාපන ඇමතුමා, උසස් අධ්‍යාපන ඇමතුමා, මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මේ ඛේදවාචකයේ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතුමත් කැබිනට් අමාත්‍යතුමත් විශේෂ අවධානය යොමු කරලා විශේෂ වැඩපිළිවෙලක් කරුණා කරලා සකස් කරන්න. එක පැත්තකින් ඒ කුලපතිවරුන්ට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා, අනිත් පැත්තෙන් මේ අහිංසක දරුවන් දැන් එක දරුවෙක් ගිලිලා මැරුණා, තව දරුවෙක් අතුරුදන් වෙලා ඉන්නවා. මේ වගේ විශාල පිරිසක් මානසික දැවැන්ත පීඩනයකින් ඉන්නේ ගරු කතානායකතුමනි. ඒ නිසා උසස් අධ්‍යාපන අමාත්‍යතුමත් රාජ්‍ය අමාත්‍යතුමත් විශේෂ අවධානය සඳහා යොමු කරලා යම් නියාමනයක් ඒ ළමයිට ආරක්ෂාවක් විශ්වවිද්‍යාල තුල ලබා දෙන්න කියන ඉල්ලීම තමයි මේ කරන්නේ.
සිංහල ජාතික පුවත්පත් සියල්ලම මේ සම්බන්ධයෙන් කරුණු දක්වලා තියෙනවා. මේ පීඨාධිපතිතුමා පැමිණිල්ලක් කරලා තියෙනවා පොලිසියට, ගෝට ගෙදර යව අපිට ඩීන් කජ්ජක්ද කියලා. ගරු කතානායකතුමනි, මේක බොහොම බරපතල තත්වයක්. අපේ විපක්ෂ නායකතුමත් මේ මහපොළොවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ඉල්ලනවා. හැබැයි ඒ ශිෂ්‍ය සංගම් සම්පූර්ණයෙන් විශ්වවිද්‍යාලය ඇතුලේ ගෙනියන්නේ ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරකම පාතාලයේ ගෙනියන්නේ. විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ ශිෂ්‍යෙකුට ඔරලෝසුවක් අතේ දාලා එන්න බෑ. ඔරලෝසු අතේ දාලා આવොත් කකුලේ බඳිනවා. කාන්තාවකට සෙරප්පු දාලා චීත රෙද්දකින් ගවුමක් ඇඳගෙන එන්න ඕනේ. කරාබුවක් මාලයක් දාන්න බෑ. මෙතන කියන්න පුළුවන් තත්වයේ නවක වදයන් තියෙන එච්චරයි ගරු කතානායකතුමනි. ඊට වැඩිය එහාට ගිය බරපතල තත්වයක් මේ රටේ තියෙනවා. ඒ නිසා අපි බැඳිලා ඉන්නවා විශේෂයෙන්ම සමස්ත ලාංකීය විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්යවරු, මහාචාර්යවරු, ඒ වගේම විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ඒ වගේම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරක්ෂාව අපිට පැවරලා තියෙනවා. ගරු විපක්ෂ නායකතුමනි, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව එක එක්කෙනාට එක එක නිර්වචන තියෙන්න පුළුවන්. ඔබතුමා සමහර විට හිතනවා ඇති ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පෙළපාලි ගිහිල්ලා ගහලා මරලා ගිනි තියලා උසාවියට ගියාම අප්පුඩි ගහලා එක පැය 24න් අපදෙන එක කියලා ප්‍රජාතන්ත්‍රවාදය නිදහස කියන්නේ. සාමය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, ආධිපත්‍ය, ජාතික ආරක්ෂාව නැති තැන වෙන කිසිම දෙයක් නෑ ගරු කතානායකතුමනි. ඒ පිළිබඳව අපි මේ ගරු සභාව දැනුවත් කරනවා.
මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයක් තියෙනවා. මේක කැඩීම ආරම්භ කරන්නේ විපක්ෂ නායකතුමා. ඊට පස්සේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. ඊට පස්සේ මෙතුමා පැහැදිලි කිරීමක් කරා. එහෙමනම් මේ වැරදි පූර්වාදර්ශය නවත්තලා පටන් ගමු. වැරදි පූර්වාදර්ශය නවත්තලා පටන් ගමු.
හරි. ඒක නතර කරන්න. මොකද විපක්ෂයේ සංවිධායකතුමාගේ ප්‍රශ්නේ? You can have a debate. Hari hari. Obutama kiya.
Point of order. Garu kathanayaka thune man adude putuwara yapa kisi prashnayak gena katha kiduwa.
Oh.
Dan koopa ekai koop ekai sammane
මන් කියන්නේ
කෝප් එකයි කෝපායකට ඔබතුමාලාට ඡන්දයක් තියෙනවා කියලා දන්නවා තියෙනවා. මම ඔබතුමාට කිව්වා අපේ සමාජික ගණනාවක් පිටරට. එතකොට මම ඔබතුමාගේ ඉල්ලීමක් කෙරුවා ඔන්ලයින් වෝටින්, ස්කයිප් වරා, ඔන්ලයින් වෝටින් Zoom වරා අපිට දෙන්න කියලා. එහෙම නැත්නම් මේ කල් දාන්න.
එහෙම ප්‍රතිපාදනයක් අපිට නැහැ.
ඊරවා දිනවා.
ඔව්.
ප්‍රතිපාදන තියෙනවා නෑ ස්ථාවර නියෝග 90 කටහඬින් ඡන්ද දෙන්න පුළුවන් අත් උස්සලා ඡන්ද දෙන්න පුළුවන් එතකොට
දෙපාර්ශවයේ එතකොට දෙපාර්ශවයේ එකඟ වෙනවා නම් මට උලක් නෑ
දැන් ඔබතුමා ආගෙන ඉන්න බෙන්න
ඔබතුමා ස්ථාවර නියෝග පහසුකම් නෑ
නෑ පොඩ්ඩක් හිටව මගේ වොයිස් එකෙන් ඡන්ද දෙන්න පුළුවන් කටහඬින් අත් උස්සලා ඡන්ද දෙන්න පුළුවන් ඒක zoom එකේ බලන්න පුළුවන් නේ මේ නවීන තාක්ෂණය ඔබතුමා ඉගෙන ගන්න.
ඒක හරි.
ඔබතුමා
මෙතන මේ
නෑ නෑ එහෙම ඔබතුමා පක්ෂනාය ඔබතුමා පක්ෂනායක රැස්වීම කැදෙවුරේට zoom එකෙන්. ඔබතුමා පක්ෂනායක රැස්වීම කැදෙවුරේට zoom එකෙන්. එතන zoom එකේ පක්ෂනායක රැස්වීම කැදවන්න පුළුවන් නම් පිටරට ඉන්න කෝප්පෙන් ගෝබා සාමාජි කියන්න ඔබතුමා ඡන්ද දෙන්න අවස්ථාව දෙන්න නැද්ද?
මේ 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 ප්‍රතිපාදන වල එහෙම ප්‍රතිපා එහෙම
ඒක ඔබතුමා පක්
නෑ
ඔබතුමා පක්ෂනායක රැස්වීම කැදීම කොහොමද ඒක zoom එකේ
ස්ථාවර නියෝග වෙනස් කරන්න
කොහොමද ඒක
ස්ථාවර නියෝග වෙනස් කරන්න
කතානායක තුමා මේ නවීන තාක්ෂණයට ලං වෙන්න අද ලෝකේ හැමතැනම
දෙපැත්ත එකඟද
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා zoom එකෙන් ඡන්ද දෙන්නේ
දෙපැත්ත එකඟ නම් කරගන්න
ඉතින් ඔබතුමාගේ කතානායක
මට උලක් නෑ රාජිකා වික්‍රමසිංහ රාජිකා වික්‍රමසිංහ මැතිනිය රාජිකා වික්‍රමසිංහ මොකද හේෂාවිතානගේ මන්ත්‍රීමාගේ
මේ 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 කරගෙන යන වැඩේ ගරු කතානායකතුමනි මම ඉල්ලන්නේ හැම වෙලාවෙම පොයින්ට් ඔෆ් ඕඩර් මේ බලන් ඉන්න බැරි දැන ඉල්ලුවේ විපක්ෂයේ කාර්යභාරය තමයි මේ රටේ ආණ්ඩුව හරි වැඩක් කරනවා නම් උදව් කරන එකත් වැරදි වැඩක් කරනවා නම් කියන එකත් මේ ප්‍රශ්න ටික අහන්නේ ආණ්ඩුවත් එක්ක අපිට විසඳ ගන්න තියෙන ගැටලුව වලට ඔබතුමා අද අරගෙන බලන්න ඊයේ අරගෙන බලන්න පර්පස්ලිම ඔබතුමා දන්නවත් දන්නේ නැහැ මේ ආණ්ඩු පක්ෂ කාර්යාලයට වෙනම නිලධාරියෙක් ගෙනහැල්ලා මේ දැන් අර මන්ත්‍රීතුමිය දන්නා එතුමියට ප්‍රශ්නේ ආවා කියලාවත් එයාලගේ නම් වලින් ප්‍රශ්න ටිකක් දාලා මේ විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රශ්න අහන එක නැති කරලා තියෙනවා ඒකට කමක් නැහැ මේ හැම මන්ත්‍රීම ප්‍රශ්න අහන්න ඕන හැබැයි මේ වගේ මිනිස්සුන්ගේ කට වහලා විපක්ෂේ කට වහලා මේ පාර්ලිමේන්තුව අරන් යන්න ඕන නම් මේක එහෙම කරන්න එහෙම නැතුව හැම කෙනාටම සාධාරණ වෙන විදියට මේ දැන් බලන අධ්‍යාපන ඇමති මේ අහන ප්‍රශ්නෙට වෙන ඇමති කෙනෙක් උත්තර දෙනවා ඊට පස්සේ ඇමති කරලා නැගිටලා කියනවා මගේ වෙලාව මට උත්තර දෙන්න කියලා මේ සෙල්ලම නවත්තලා හරි විදියට අරන් යන ගරු කතානායකතුමනි මේ වගේ වැඩ කරන්න දෙන්න එපා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔව්
ජනාධිපති හැටියට පත් වෙන්න තිබුණා හැබැයි ඔබට ඒ තනතුර නොදුන්නේ මේ ආණ්ඩුවේ කීම ආවොත් ඔබතුමා හැමදාම ඔබතුමා මේ ආණ්ඩු පක්ෂ
බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඔව් මරික්කාර්මන්තිතුමාට මොකද පැහැදිලි කරන් තියෙන්නේ
ගරු කතානායකතුමනි ඊයේ මගේ කතාවේදී ජනාධිපතිතුමා ජපානයේ යනකොට සිංගප්පූරුවේ පෑහයක් හිටපුවා කියන මම මාධ්‍ය වාර්තාවක් ගැන කිව්වා ඇත්ත වශයෙන්ම මම ඒක කිව්වේ සන්ඩේ ලීඩර් පුවත්පතේ ඉක්බාල් අසස් මැතිතුමාගේ නම සඳහන් කරලා නමුත් ඒක පැහැදිලිව කියන්න ඒක ගිහිල්ලා තියෙන්නේ මෝර්නින් පත්තරේ දේශපාලන කතුවේ කියන නිසා ඉක්බාල් අතස් මැතිතුමාගෙනොත් එතුමාගේ පුවත්පතටත් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා
හරි බොහොම ස්තුතියි ලංසම් මැතිතුමා
තානායකතුමනි ඊයේත් මම මේ සභාවේ අවධානය යොමු කළා මොකද න්‍යායපත්‍ය අනුව වැඩ දැන් ඉතාමත් පැහැදිලිව ඔබතුමාට පෙන්වන්න ඔබතුමාට දැන් චෝදනා කරනවා විපක්ෂය ආණ්ඩුවට පක්ෂව කටයුතු දැන් බලන්න කිරියල් ඇමතුමා කතා කළා ඔබතුමා දුන්නා ඒ සමන්තුමා කතා කළා ඔබතුමා දුන්නා චමින්ද මන්තුමා කතා කළා ඔබතුමා දුන්නා මරික්කාර මන්තුමා කතා කළා දුන්නා හැබැයි සභානායකතුමා ගොඩාක් වෙලා ඉඳලා නැගිටගෙන ඉන්නවා එතුමාට දුන්නේ නැහැ ඒ නිසා ඔබතුමා ඉතාමත් සාධාරණෝ විපක්ෂණ හැමදාම සලකනවා ඒක ගැනවත් මෙතුමන්ලා සලකන්නේ නැති එකයි අපි තියෙන ප්‍රශ්නේ
සභානායකතුමාට මුත්තනායකතුමනි මෙහිදී විශේෂයෙන්ම අද දිනපතා පුවත්පත් කීපයකත් විශේෂම එකක් පුවත්පත් ප්‍රධාන ශීර්ෂ පාඨයේ වෙලා තිබුණේ පෙරදෙනි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමන්ට කරන ලද මරණීය තර්ජනය සම්බන්ධයෙන් ඒ පිළිබඳව වැදිරුටුදා විග්‍රහයක් තමයි නියෝ ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය ඇමතිතුමා පැහැදිලි කිරීමක් කළේ පොලිසියට ලැබී තිබෙන පැමිණිල්ල සහාය පිළිබඳව කරුණු. ඊට අමතරව ගරු කථානායකතුමනි, විෂය භාරව ඉන්න රාජ්‍ය ඇමතිතුමා හැටියට ආචාර්ය රාඝවන් මැතිතුමා කෙටි පැහැදිලි කිරීමක් කරයි මෙම ගරු සභාවට. මොකද මේක ආන්දෝලනාත්මක විදිහට මේ පුවත්පත්වල පළ වෙලා තිබෙන නිසා. මොකද දැන් අපි ඊයේ පෙරද දින කීපය තුළ දැක්කා පෙරදින විශ්වවිද්‍යාලයේ එක ශිෂ්‍යෙක් මුලින් අතුරුදන් වුණා. සියදිනසගත අපි දන්නේ කොහොම හරි දීගිලි මිගිල මියගිය කතාවක් තමයි තිබුණේ. ඊළඟට තවත් ශිෂ්‍යයෙක් අතුරුදන් වූ බවට ඊයේ වාර්තා කරලා තිබ්බා. දැන් අද වාර්තා වෙලා තිනවා පුවත්පත්වල ශීර්ෂ පාඨවල ශාසුපීඨයේ පීඨාධිපතිතුමාට කරන ලද තර්ජනය. ඒ තර්ජනය පුවත්පතේ සඳහන් කරලා තිබෙන්නේ හිටපු ජනාධිපතිතුමාව ගෙදර යවුව විදිහටම. යවුවනම් එතුමාව යවුවනම් පීඨාධිපතිව යවන එක කජ්ජද්ද කියන තමයි ඒ මං කියන්නේ මේ මගේ වචන නෙමෙයි, මේ පුවත්පතේ තිබිච්ච වචන. ගරු කථානායකතුමනි, අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඉතිහාසයේ විවිධ ඛේදවාචකයන් සිදු වෙලා තිබෙනවා. වීරසූරි සිදු වුණා 976, 980 ගණන් වල ත්‍රිමාවිතාන සිද්ධිය සිදු වුණා, කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යෙක් ඝාතනය කළා තිබුණා ගෙනහිල්ලා, ඒව අමතකයි අද විපක්ෂයට. ඒ ඉතිහාසය අමතකයි. පොඩක් ඉන්න කියන්නේ. ඔව්, එවැනි ඉතිහාසයක් තිබ්බා. ඒකේ දේහසාගතේ තමුන්නාන්සලගේ ප්‍රදේශයේ රත්නපුර දිස්ත්‍රික්කේ. ඔව්, ඉතින් ඒක නිසා එවැනි ඉතිහාසයක් මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙනවා පොඩක් ඉන්න. දැන් මේ 2019 පස්සේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරියට තව ගෙන යාම සඳහා 10,000ක් වැඩිපුර විශ්වවිද්‍යාල වලට ගත්තා. දැන් සබරගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පවා ආරම්භ කරන්න, මොරටු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන්න කටයුතු කළා තිබෙනවා. ඉතින් මේ විදිහට අධ්‍යාපන අවස්ථා පුරුල් කරමින් යනවා විතරක් නෙවෙයි, අපි ඉතාම නුදුරු අනාගතයේදී විදේශ විශ්වවිද්‍යාල සමග කොලැබරේෂන්ස්, රාජ්‍ය විශ්වවිද්‍යාල 17 විදේශ විශ්වවිද්‍යාලත් එක්ක කොලැබරේට් කරන්න ඕනේ. මොකද අපි ඉන්නේ රෑන්කින්ග්ස් වල ඉන්න තැන අපේ කවින්ද මන්ත්‍රීතුමා දන්නා වෛද්‍යවරයෙක් නිසා. නෑ, ඉන්නකෝ මං කියන්නේ, පොඩක් ඉන්න උගෙන්ද, ඒක වෙන ප්‍රශ්නයක්. හරි, ඉතින් ඒක නිසා ගරු කථානායකතුමනි, මේ විශ්වවිද්‍යාල පද්ධතිය අපි මෙතනින් තව ඉස්සරහට ගෙනෙන්න ඕනේ. ඒ සඳහා විශ්වවිද්‍යාලවල ඉන්න මහාචාර්යවරුන්ට, පීඨාධිපතිවරුන්ට, කථිකාචාර්යවරුන්ට ඒ අයට නිදහසේ දේශන පවත්වන්න, අන්තික විශ්වවිද්‍යාල තුල විනය පවත්වා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා විශ්වවිද්‍යාලවල. ඒ ක්‍රමවේදයන් එක්ක තමයි පීඨාධිපතිවරුන්, මහාචාර්යවරුන්, කුලපතිවරුන්, උපකුලපතිවරුන් කටයුතු කරගෙන යන්නේ. ඒකට රජය මැදිහත් වෙන්නේ නැහැ. නමුත් මේක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු වෙලා තිබෙන නිසා රජයක් හැටියට සිද්ධ වෙනවා ඒ ගතියුතු නෛතික ක්‍රියාමාර්ගයන් සඳහා විශ්වවිද්‍යාලයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඉතින් ඒක තමයි ප්‍රමිත මණ්ඩාර තෙන්නකොන් අපේ රාජ්‍ය අමාත්‍යතුමා සඳහන් කළේ. මම මගේ කතාවේ ඉදිරි කොටස් කිරීම සඳහා ගරු රාජ්‍ය අමාත්‍යතුමාට ඒ අවස්ථාව ලබා දෙනවා. මොකද එතුමා මේ පිළිබඳව සවිස්තරාත්මක කරුණු දැන් රාජ්‍යගෙන් තිබෙන නිසා.
පුතේ, ස්තුති ගරු අමාත්‍යතුමනි. චාන්ද බණ්ඩාර අමාත්‍යතුමාත් ඒ ගැන කතා කරපු නිසා විපක්ෂයේ නායකතුමාට, ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමා මානව අයිතිය ගැන සංවේදී වීම මේ රටේ බලාපොරොත්තු ඇති කරන දෙයක්. මන්දයත් මානව අයිතිය පිළිබඳව කේන්ද්ර කරගත්තා වූ සමාජයක් වෙනුවෙන් පෙනී සිටීම තමයි අපි සාමූහිකව කළ යුත්තේ. නමුත් කාගේ මානව අයිතියද අපි දැන් කතා කරන්නේ? විශ්වවිද්‍යාල තුල 145,000 ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 1%කටත් වඩා අඩු පිරිසක්, ඉතුරු 99% නිදහස නැති කරනවා නම්, ආහාර ගැනීමේ නිදහස පවා අහිමි කරන්නට ඉදිරිපත් වෙනවා නම්, කාගේ මානව අයිතියද මෙතන කඩවෙන්නේ කියන පැහැදිලි ප්‍රශ්නය තිබෙනවා. මම මේ ගරු සභාවේ අවුරුදු 2යි මා ඉල්ලා සිටින්නේ මේ ගරු සභාවට කරුණාකර අපේ අනාගතය දේශපාලනයෙන් ගිනි තියන්නට එපා. මේ මොහොතේ වෙලා තිබෙන්නේ ටෙක්ස්ට් මැසේජස් 600කට වැඩි ඇවිත් තිබෙනවා මගේ ෆෝන් එකට. දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ, බදු ගෙවන අහිංසක ජනතාව ඉල්ලා සිටිනවා ඒගොල්ලන්ගේ දුවදරුවන්ව ආරක්ෂිත බුද්ධි මණ්ඩලයකට යවන්න ප්‍රචණ්ඩත්වයේ කේන්ද්‍රවලට නෙමෙයි කියලා. අපි වැඩිහිටි පිරිමි හැටියට දේශපාලනය කරන අය හැටියට සිටගත යුත්තේ කොතනද කියන එක පිළිබඳව විවාදයක් අවශ්‍ය නැත. ඔබතුමා මතු කරපු මානව අයිතිය පිළිබඳව දැන් ඔවුන් ශිෂ්‍යයන්ගේ මානව අයිතිය පමණක් නෙමෙයි ආචාර්ය මාචාර්යවරුන්ගේ මානව අයිතිය පවා උල්ලංඝනය කරන තත්වයට පත්වීම මේ රටේ ඛේදවාචකයක්. ඒ නිසා සාමූහිකව මේ ප්‍රශ්නය පිළිබඳව සමහරක් අයට වීදි බහින්නට ප්‍රශ්න තිබෙනවා. අපි නැහැ කියන්නේ නැහැ. නමුත් ප්‍රචණ්ඩත්වයට විශ්වවිද්‍යාල තුල හෝ පිටින් මම හිතන්නේ නැහැ බුද්ධිමත් ශිෂ්ට සම්පන්න සමාජයක් පිළිගන්නට පුළුවන් කියලා. ඔබතුමා මතු කරපු මේ ප්‍රශ්නයට මා හිතනවා අපි විවාදයක් අවශ්‍ය නම් යන්න පුළුවන්. විවාද අවශ්‍ය නැහැ. ඉතාමත්ම පැහැදිලි සුළුතරයකගේ මානව අයිතිය වෙනුවෙන් හෝ ඒගොල්ලෝ හිතන දේශපාලන මතවාදයක් වෙනුවෙන් 99ක මානව අයිතිය අපිට උල්ලංඝනය කරන්නට දෙන්න බෑ. මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ නිසා අපි කියන්නේ ඒ බෞතරේ ප්‍රජාතන්ත්‍රවාදී මානව අයිතිය රැකගන්නට ඉදිරිපත් වෙන්න කියලා මා ඔබතුමාගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා.
රාධිකා වික්‍රමසිංහ මැතිණිය ප්‍රශ්නය අහන්න. රාධිකා වික්‍රමසිංහ මැතිණි. ඔව්. දැන් විවාදයකට යන්න බෑ එතුමතුමා. ඔව් ජයසිරි.
කාරු කතානායකතුමනි මම මේ අපේ උසස් අධ්‍යාපන ඇමතුමත් අපේ රාජ්‍ය ඇමතුමත් දෙන්නම ඉන්න නිසාම අහන්නේ. මේක ඉතාම වැදගත් කාරණයක් කරු ඇමතුමා. කොළඹ විශ්වවිද්‍යාලයේ තා ඉති ශ්‍රී ලංකා ග්‍රහ මේ ග්‍රහලෝකාගාරයට අයත් භූමියේ නිරවුල් කිරීම සඳහා කියලා තිමිරිගස්සයාගේ ප්‍රාදේශීලකන්තුමිය ලිපියක් කියවලා තියෙනවා මේ ජ්‍යෙෂ්ඨ මිනින්දොරු අධිකාරියට කොළඹ දිස්ත්‍රික්කේ. මේ මේ භූමිය විශ්වවිද්‍යාලේ කොළඹ විශ්වවිද්‍යාලයට අයිති භූමියක්. කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් විදිහට අපි මේවට සටන් කරා මේ මේ භූමිය ආරක්ෂා කරගන්න. දැන් මේ වැඩපිළිල යටතේ මේ ග්‍රහලෝකාගාරයට ඉඩම් පවරා ගැනීම කියලා කොළඹ විශ්වවිද්‍යාලයට ඉදිරිලා තියෙන ඉඩම් ටික දැන් පවර ගන්න වැඩපිළිල සකස් කරලා තියෙනවා. ඔබතුමා දන්නවා මේ මීට කලින් තිබිච්ච කාන්තා හොස්ටල් එක පවර ගත්තා ගංගාරාම විහාරස්ථානයේ. අපිට ඒක ගැටලුවක් නැහැ. අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම අනුව. හැබැයි දැන් අද අපේ ඔබතුමා දන්නවා දැන් වෙලා තියෙන තත්ත්වේ ඒ දුන්න ස්ථානය ඉන්න පුළුවන් තැනක් නෙමෙයි ඒ ශිෂ්‍යාවන්ට. ඔබතුමා ගිහිල්ලා බලන්න. ඒ ඉන්න පුළුවන් තැනක් නෙමෙයි ඒ ලබලා දුන්න ස්ථානයේ හොස්ටල් එක. පොඩකින් මං කියන්නේ. ඊළඟට දැන් පොඩකින් පොඩින් මේ කතා කරන්න දෙන්නකෝ. මේ කතා කරන්න දෙන්න ඉස්සලා අහගන්නකෝ. මේක අහගන්න මේ අහගෙන ඉවරලා කතා කරන්න. ඊට පස්සේ ගරු කතානායක අපේ ගරු ඇමතුමා ඔබතුමාගෙන් අහන්නේ කරුණාකරලා මේ විශ්වවිද්‍යාලයට අයිති භූමිය තවදුරටත් ගහලෝකාගාරයට පාරලා ඉතුරු ටිකත් ඉවර කරන්න හදන්න එපා. මොකද මැදින් දැන් ඒගොල්ලෝ පාරක් කිල්ලන. මේ අර්බුද මේ විශ්වවිද්‍යාල ඇතුලේ ශිෂ්‍යෝ සටන් කරන අර්බුද විවිධ ආකාරයෙන් එන්න පුළුවන්. මමත් 100%ක් විශ්වවිද්‍යාලයේ සටන් කරපු ශිෂ්‍යෙක් විදිහට මම කියන්නේ එහෙම අධිපතිවාදී මතවාද අරගෙන ගිහිල්ලා ශිෂ්‍යොන් මර්ධනය කරන්න ඉඩ දෙන්න බෑ. ඒක අපි 100%ක් එකඟයි. නෑ මම දන්නවා. ඒ නිසා තමයි මම කියන්නේ. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ එකක් නෙවෙයි. මම හොඳට අධ්‍යයනය කළා මම මේ කතා කරන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ භූමිය තවදුරටත් මේ ගාලෝකාගාරය එක තියාගන්න කියන්නේ. හැබැයි තවදුරටත් විශ්වවිද්‍යාලයේ භූමිය මේකට තව පාරවල් අරින්න ඉඩ දෙන්න එපයි කියන ගෞරවණීය ඉල්ලීම මම ඔබතුමාගෙන් කරන්නේ.
හරි බොහොම ස්තුතියි. ඇමතුමා උත්තර දෙනවද?
මම දන්නේ ඒ කාලේ වෙනකොට මෙතුමා ඉපදිලා නැහැ. 964 වෙනකොට මම හිතන්නේ නේද? 64 ඔබතුමා ඉපදිලා නැහනේ. නැහැ. ඔව් 64 වෙනකොට මම පාසල් යනවා. පොඩක් අහගන්න. 1964 දුන්නා කර්මාන්ත ප්‍රදර්ශනයක්. ඔබතුමාගේ පක්ෂයේ ශ්‍රේෂ්ඨ නායිකාව සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අගමැතිණි වෙලා ඉන්නකොට තමයි 1964 කර්මාන්ත ප්‍රදර්ශනය තිබ්බේ රේස් කෝස් භූමිය. එතකොට ඔය කිසිම ගොඩනැගිල්ලක් තිබුණේ නැහැ. ඔය ග්‍රහලෝකාගාරයේ ඒ කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව තමයි නිර්මාණය කළේ ඔය භූමිය. ඔය භූමිය රාජ්‍යයට අයිති ඉඩමක්. ස්ටේට් ලෑන්ඩ්. ඒ රේස් කෝස් එක තමයි ඔක්කොම තිබුණේ ඒ කාලේ. ඒක අයින් කළා තමයි දැන් බෙදලා ඔක්කොටම දීලා තියෙන්නේ. එතකොට දැන් ග්‍රහලෝකාගාරය නිර්මාණය කළේ කවුද? දැන් තමුන්වන්ස ඔක්කොම දන්නව එක නැහැ කියන්න බලන්න. ආ කියන්න.
ක්ලාක් දැන් මේ ප්‍රශ්න උත්තර අහන්න ඕනද? නිර්මාණය.
හරි මං උත්තර දෙන්නම් ඒකට. ආතසී ක්ලාක් මැතිතුමාට පොඩක් අහගන්න. ආතසී ක්ලාක් මේ විද්‍යාඥයාට මේ රටේ සම්මාන පුරවැසිභාවය ලැබුණේ ඊට පස්සේ. පොඩක් ඉන්න. ආචාර්ය ANS කුලසිංහ තමයි ග්‍රහලෝකාගාරය නිර්මාණය කළේ. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය මෙතුමගේ පියාණන් හොඳට දන්නවා ඒක. හිටපු ජනාධිපතිතුමා එදා නිවාසී දෙකේම ඇමතිවරයා හැටියට පවා එතුමත් මම හිතන්නේ ආසන්නයේ වැඩ කළා.
ආචාර්ය එන්න ස්කූල් එකේ තමයි ස්ටේට් එන්ජිනියරින් කෝපරේෂන් බිල්ඩින් එකක් හැදුවේ උතන. අහගන්න දන්නේ නැත්. පොඩක් ඉතින් මම උත්තර දෙන්නයි කියන්නකෝ. පොඩක් ඉන්නේ ඉතින් මම එතුමා දන්නේ නැති නිසා මම කියලා දෙන්නේ. ඔව්. ඔව්. හරි. මට උත්තර දෙන්න දෙන්නකෝ. හරි. එතකොට පොඩක් ඉන්න.
මට උත්තර දෙන්න.
ගහලෝකාගාරේ පොඩක් පොඩක් අහගන්න. ග්‍රහලෝකාගාරය හැදුවේ 64. හැබැයි ගරු කථානායකතුමී ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයට මේ ඉඩම් සියල්ලම පැවරුණා. ඒ පැවරෙනකොට ග්‍රහලෝකාගාරය ඉතුරු කළා. එතන ප්‍රවේශ මාර්ගයක් දීලා තිබ්බා. අර ක්‍රොස් රෝඩ් එකෙන් ප්‍රවේශ මාර්ගයක් දීලා තිබ්බා. දැන් ග්‍රහලෝකාගාරයේ ආසන්නයේ තිනවා පැරණි පුස්තකාලය දැන් ඉවත් කළා. ඒතන පර්චස් 40ක් තමයි මේගොල්ලෝ ඉල්ලන්නේ එක්ස්ප්ලනටෝරියම් එකට. දැන් මේක ප්ලනටෝරියම්. ඒකේ පොඩි එක්ස්ටෙන්ෂන් එකක් කරන්න අද නවීන නූතන ලෝකයට වුණ හැටියට දරුවෝ කොළඹට ආවහම කෞතුකාගාරය ග්‍රහලෝකාගාරය තමයි ප්‍රධානම තැන් දෙක බලන්න තියෙන්නේ. හරි. එතකොට ඒ ග්‍රහලෝකාගාරය පිහිටලා තින්නේ ඒ ඉඩම පැවරුණ විශ්වවිද්‍යාලයට. ඒක හරි. හැබැයි ග්‍රහලෝකාගාරය හැදුවේ 64. දැන් ඒ ප්‍රශ්නේ මම විසඳන්න මැදිහත් වෙලා තියෙනවා. ඕක දැන් මාස පොඩ්ඩක් අහගෙන ඉන්න මාස දෙකකට විතර කලින් සාකච්ඡාවක් තියලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාස 3කට 4කට විතර කලින් මේක සර්වේ කරන්න ඕනේ කියලා කිව්වා. ඊඩම් කොටස නියම කරගන්න මායිම. ඒතොර ඒගොල්ලෝ ඉල්ලුවා අර පර්චස් 40 දෙන්න එක්ස්පෙන්ටෝරියම් එක හදන්න. දැන් දැන් ග්‍රහලෝකාගාරයේ උතනින් උස්සලා ගිහලා වෙන ඊඩමක තියන්න පුළුවන්ද? බෑනේ. ඒතොර ග්‍රහලෝකාගාරය අවශ්‍යයි මේ රටේ දරුවෝ දහස් ගණනක් 9000ක් වෙනවා සාමාන්‍ය මාසයකට ග්‍රහලෝකාගාරේ නරඹන්න. එතකොට දැන් අපි කතා කරන්නේ තාක්ෂණේ. ආ ඒව ගැන කතා කරන්නේ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියන්නේ. හැබැයි අපි ඒකට ඉඩ දෙන්න ඕනේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉඩමට හානියක් කරන්න දෙනවයි කියන එක. මම වහම නැවැත්තුව සර්වේ කරන එක. මොකද ප්‍රාදේශීය ලේකම් තුමිය කරන්නේ ගත්ත තීන්දුව ක්‍රියාත්මක කිරීම. එතුමියගේ වරදක් නැහැ. මම එතුමියට ඊයේත් කිව්වා මේක සර්වේ කරන්න එපා. ඕකේ ඇලුම්නයි ඇසෝසියේෂන් එකේ ලිපිය මංගාව තිනෝ සියලුම ලිපිගොනු ටික මට බාර දීලා තිනෝ. ඒක ලබන සතියේ සාකච්ඡාවක් තියලා අපි විශ්වවිද්‍යාලයට ප්‍රශ්නයක් නොවෙන්න ප්ලැනටෝරියම් එක අපි ඒගොල්ලන්ට අවශ්‍ය ඒ දැන්ට ඉන්න ටික එහෙමම ඉන්න දීලා එක්ස්ටෙන්ෂන් එකක් කරනවා නම් ඒ සඳහා අපි වෙනත් වැඩපිළක් යොදනවා. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඒක විසඳීමේ ක්‍රියාමාර්ගයක් තිනෝ. ඒක නිසා මමත් කොළඹ විශ්වවිද්‍යාලයේ ඇලුම්නයි එකේ ඉන්නෝ. ඔබතුමත් ඉන්නෝ. ඒතර ඇලුමනා ඇසෝසියේෂන් එක ඇවිල්ලා මට පෙරේද හම්බ වෙලා සීළු ලීවිල දුන්න. දැන් කිසිම සැකයක් තියාගන්න එපා. කිසිම බින්ගංගලක් කොළඹ විශ්වවිද්‍යාලයෙන් ප්ලැන්ටෝරියමට ගන්නෙ නැහැ.
හරි. බොහොම ස්තුතියි. සම්පත් අතුකරල මැතුමා ප්‍රශ්න අහන්න.
ප්‍රශ්න අහන කර කොට
නැහැ. පරාය සංචාරකහා ඉඩංග මැතුමා.
කතානායකතුමනි. සම්පත් අතුකරල මැතුමාගේ ප්‍රශ්නෙට පළවෙනි උත්තරේ අයන්නේ එක ඔව් අයන්න දෙක ශ්‍රී ලංකා සංචාරක ගමනාන්තය ලෙස ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට පැවරී ඇත. වර්ෂ 2018 සිට මේ දක්වා ගෝලීය ප්‍රවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට විවිධ අවස්ථාවලදී උත්සාහ දරා ඇත. ඒ අනුව 2020 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාදාමයක් ආරම්භ කරන ලද අතර රටවල් 16කින් මහජන සම්බන්ධ ආයතන Public Relation Companies සඳහා ලන්සු ලබාගෙන ඇගේම අවසන් කර ඇත. මෙම වැඩසටහන යටතේ දේශීය වශයෙන් ප්‍රචාරණය යන ආයතනයක් සහ ඩිජිටල් ප්‍රචාරණය ආයතනයක් සඳහා ව්‍යාපෘති ලන්සු ඇගේම කර අවසන් කර ඇත. පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් විදේශ ආයතන සඳහා මුදල් ගෙවීමේ අපහසුතාවය මත තාවකාලික අත්විඳීමට කටයුතු කරමින් පවතී. විවිධ නොහැකි හේතු මත ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූවද ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණි රටවල් අරමුණු කරගනිමින් විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. එම ක්‍රියාමාර්ග නම් ලෝකයේ ප්‍රධාන සංචාරක සහ චාරිකා ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තකරුවන්ට සහභාගී වීම සඳහා පාසුකම් සැලසීම. WTM එක්සත් රාජධානිය, ITB ජර්මනිය, IFTM ප්‍රංශේ, SAT කියන එක ඉන්දියාවේ, BIKE කියන චීනයේ. දෙක ඉන්දියාව බංගලාදේශ සහ නේපාලයේ සන්නාම තානාපතිවරයෙකු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක නායක සනත් ජයසූරිය මහතා පත් කිරීම. ක්‍රිකට් 20/20 කුසලානයේ තරගාවලියේදී ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනය කිරීම සඳහා විසිට ශ්‍රී ලංකා ප්‍රචාරණ පූරු ප්‍රදර්ශනය කිරීම. මේකට කිසිම මුදලක් ලංකා ආණ්ඩුවෙන් නොදාරා තමයි ඒක අඩුම ගානේ ඩොලර් මිලියනයක්වත් ඒ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න ඉල්ලනවා. ඒවා නොදා මේක කරගන්නට හැකියාව ලැබුණා. එංගලන්තයේ බර්මින්ගහම් පැවති ලෝක හොකී තරගාවලියේ නියෝජනය කළ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට අනුග්‍රහක ලබා දී තිබෙනවා. ප්‍රධාන සංචාරක උපාදන රටවල් සංචාරක නියෝජනය ඕවර්සීස් ට්‍රැවල් ඒජන්ට්ස් සදා දැනුවත් කිරීමේ චාරිකා සංවිධානය කිරීම ශ්‍රී ලංකා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පුහුණුව ලබා දීම. ප්‍රධාන අන්තර්ජාතික රූපවාහිනී ආයතන සංගරා පුවත්පත් හරහා ලංකාවේ දැන්වීම් පළ කිරීම ප්‍රවර්ධනය කිරීම. ශ්‍රී ලංකා විදේශ ස්ථානාධිපති කාර්යාලය හරහා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. උදාහරණයක් ශ්‍රී ලාංකික දින මාර්ගගත සංචාර රෝඩ් ෂෝස්, ඒ වගේම ශ්‍රී ලංකා සුප්‍රවේදී කට්ටියගේ වැඩසටහන්. ඒකම 8 වෙනිට කොවිඩ් ගෝලීය වසංගතයේ තත්ත්වයන් හේතුවෙන් සම්ප්‍රදායික සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි කාලය තුළ අන්තර්ජාතික සංචාරය සඳහා දැනුවත් කිරීමේ මාර්ග ගත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙබිනාස්. ඒ වගේම Facebook, YouTube, Instagram සමාජාලවල ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. පෝරාගත් ප්‍රමුඛ සංචාරක බ්ලොග් කරුවන් බ්ලොගර්ස්ලා, ඒ වගේම සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමකින් සංචාරක ශ්‍රී ලංකාවේ අප්‍රසිද්ධ සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීම. ඒ වගේම චීනයේ පෞද්ගලික සමාගම සමග සම්බන්ධ වීම WeChat භාවිතයෙන් චීනය තුළද ශ්‍රී ලංකා සංචාරක ගමනාන්තය ලෙස ප්‍රවර්ධනය කිරීම සහ කර එමගින් සංචාරකයන් මිලියනක් ගෙනීමට අපේක්ෂිතය. ආයන්න අදාළ නොවේ. අතුරු ප්‍රශ්න ඇනිස
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අපේ සංචාරක අමාත්‍යතුමා මේ සම්බන්ධව දක්වන උනන්දු පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, මේ විශේෂයෙන්ම මේ පසුගිය කාලය තුළ තිබුණු අපහසුකාරී වාතාවරණය අපේ රට තුළ දැන් ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙමින් යනවා කියන පණිවිඩය මේ ඉදිරි සීසන් එකට, ඒ කියන්නේ ලබන දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මේ කියන මාස 3-4 තුළ අපේ රටට පැමිණෙන සංචාරකයන් සඳහා ඒ අපේ රට තුළ මේ සංචාරය කිරීමට සුදුසු වාතාවරණයක් තියෙනවා කියන එක සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සංචාරක හෝටල් හිමියන්, ඒ වගේම සංචාරක මග පෙන්වන්නන් මේ කර්මාන්තය තුළ නියැලෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගෙන් මේ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් මේ ඉදිරි මාසය දෙකක කාල සීමාව තුළ මේ ඉදිරි සංචාරක සමය සාර්ථක කර ගැනීමට දැන් මේ වන විට හෝටල් කාමර වෙන් කරමින් පවතිනවා. නමුත් මම හිතනවා අපිට අපේ තියෙන විදේශ මුදල් හිගයට, ඩොලර් හිගයට හොඳම උත්තරයක් අපිට දෙන්න පුළුවන් මේ සීසන් එක සාර්ථක කරගත්තොත්. මම හිතනවා ඔබතුමා ඒකට ක්‍රියාත්මක කරදී වැඩපිළිවෙල සඳහා මම කැමැති දැනගන්න ඔබතුමාගෙන්.
ගරු කතානායකතුමනි, තාමත් බොහොමද ප්‍රශ්නයක්. අතවසම මේ රටේ සංචාරකයෝ ගෙන්න කියලා මේ සමහර විපක්ෂයේ කණ්ඩායම් කතා කරා. සංචාරක සමුළුත් තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුව පෙරලන්න උත්සාහ කරනවා. පාර්ලිමේන්තුව වටලන්න උත්සාහ කරනවා. ඒතොර ඒකලත් එහැයින් ගියාම ඒ බොරුවට සමුළු තියලා ඒ සමුළු වලින් කියන සංචාර කර්මාන්තය දිනු කරනවා කියලා ලෝකෙට කියනවා ලංකාවේ මිනිසුන්ට කන්න නැහැ කියලා. ඉතින් ඒතර කොහොම සංචාර කර්මාන්තය දිනු වෙන්නේ? ඒතර පෞද්ගල සතියේ දවස් 5ක් ඇතුළත අපි ඩෙල්ලියට, මුම්බයි නගරයට සහ හයිදරාබාද් වලට ගියා. මගේ ටිකට් එක ගත්තේ මගේ අතේ සල්ලි. හෝටලෙට ගෙව්වේ මගේ අතේ සල්ලි. ආණ්ඩුවේ මුදලක් අරගන්න නැතුව හැබැයි ලංකාවේ ඉන්න සංචාරක ශිෂ්‍යය ආයතන 50ක් ගියා. ඊයේ දවසේ අපි නිකන් පොඩි රිවිව් එකක් කරා. කාමර 1000ක් ඒ ට්‍රිප් එකේ ගිහිල්ලා ආවට පස්සේ ලංකාවට එද බැයි මොකද්ද ඉන්දියාවෙන් අපෙන් ඇහුවේ? උඹලගේ රටේ මිනිසුන්ට ඡන්ද දිනනවද? උඹලගේ රටේ අපිට තෙල් දෙයිද? උඹලගේ රටේ මිනිස්සු අපිව වට කරලා අපිට ආයෙත් ඉන්දියාවට එන්න බැරි වෙයිද? ඒකට හේතුව එක කණ්ඩායමක් විසින් බොරුවට සංචාර කර්මාන්තය හොඳ වෙන්න කියනවා. අනිත් පැත්තෙන් පුළුවන් තරම් නිවුස් ප්ලාන් කරලා ගහනවා ලංකාවට කණ්ඩත් නෑ, ඉන්නත් නෑ, පාර්ලිමේන්තුවකුත් නෑ, නායකයෙකුත් නෑ කියලා. හැබැයි මාස 3කට ඉස්සෙල්ලා තෙල් තිබ්බෙත් නෑ. ඔබතුමාගේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න අපි ඒකට ඔය NDTV ආයතන ලෝකේ තියෙන සමහර නිවුස් ඒජන්සිස් දිගින් දිගටම ලංකාවේ විරුද්ධ නිවුස් කියවුවා. ඉතින් අපි ඒ නිසා පොසිටිව් නිවුස් හදන්න විශේෂයෙන්ම මේ රටවල් වලට යන්න තීරණය කරා. ඒ වගේම අද දවසේදී කාංචන විජේසේකර මහත්තුමත් අපිත් එකතු වෙලා සංචාරකයන්ට වෙන් වෙච්ච ෆුවල් පාස් එකක්, අද ලොන්ච් කරනවා. ඒ කියන්නේ ටැප් ඇන්ඩ් ගෝ ඕන ෂෙඩ් එක සංචාරකයන්ට දෙන ෆුවල් පාස් එකද ඩයලොග් ආයතනයේ මැදිහත් වීමෙන් අපි ලොන්ච් කරනවා. ඒ වගේ දේවල් තුලින් ඒ සහ හෝටල් ආයතන 50ක් අපිත් එක්ක යනකොට ඒ 50ම ගිහිල්ලා ගියා මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මේ ලංකාවේ සංචාර කර්මාන්තය සඳහා ගොඩනගෙන අවශ්‍ය ශක්තිය අපේ ඒගොල්ලන්ගේ ආයතන වලට ඒක තියෙනවා කියන ඉතින් ඒ වගේම අපි කරේ කර තවත් දෙයක් එහි ඉන්න ජර්නලිස්ට්ලා 25ක් ලංකාවට ගෙනාවා. ඒ වගේම එහි ඉන්න ට්‍රැවල් ඒජන්ට්ස් ඔෆ් ෆෑම් ට්‍රිප් එක කියන්නේ ෆැමිලියරයිසේෂන් ටුවර් එකකට ලංකාවට ගෙනාවා. ඉතින් මම ලොකු විශ්වාසකින් කියනවා දෙසැම්බර් මාස වෙනකොට මේ අර කාලකන්ණි වින්දන ගන්න සෙට් එක පොඩ්ඩක් එහා පැත්තටලා රට කෙලින් හිටගන්න ඉඩ දුන්නොත් දෙසැම්බර් මාස වෙනකොට ලංකාවේ ඓතිහාසිකගත සංචාර ප්‍රවාහනයක් එයි කියන විශ්වාසය
තියෙනවා. කතානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි මේ සංචාර කලාප විශේෂයෙන්ම පසුගිය කාල සීමාව තුළ ඒ සංචාර කලාපවල හෝටල් හිමියන් ඒ වගේම අනිකුත් සියලුම දෙනා ඉල්ලා සිටිනවා විදුලිය විසන්ධි කිරීමේ ඒ විදුලි විසන්ධි කිරීම සංචාර කලාපවල කරන්නේ නැතුව ඒ සංචාර කලාප හෝටල් තියෙන කලාප ටික අත්හරින්න කියලා ඉල්ලීමක් කරා පසුගිය කාල සීමාව තුළ. ඇත්තටම අපි දන්නේ නැහැ මේවයි සත්‍ය හරියටම පැහැදිලි කරේ නැහැ. නමුත් පසුගිය දිනවල කිව්වා එක ජලාශයක වතුර ඇරියා කියලා මේ ජලවිදුලි නිෂ්පාදනය කිරීම කඩාකප්පල් කරන්න. ඒ වගේම පසුගිය දිනවල රටේ මහා ආන්දෝලනයක් ඇති වුණා නොරොච්චෝලේ හිතාමතා කැඩුවා කියලා. ඉතින් මේ විදියට මේ රට අකර්මණ්‍ය කරන්න බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම මේ කාල සීමාව තුළ දෙසැම්බර් වගේ වෙද්දී සැලසුම් සහගතව රටේ උද්ඝෝෂණ ඇති කරලා නැවත වතාවක් රටේ මේ සංචාරකින් එන එක වළක්වන්න විවිධ උපක්‍රම ඇති කරන්න පුළුවන්. රට ගොඩගන්න කියන කණ්ඩායමම රට වලපලට ගෙනියන්න සැලසුම් හදමින් පෙළපාලි ගිහිල්ලා මේ සංචාරක ව්‍යාපාරයේ ගොඩනැගෙන මේ පසුගිය මේ කොවිඩ් වලින් වැටිච්ච රට ඒ වගේම අනිත් මේ පසුගිය කාලය තුළ බිඳ වැටිච්ච දේවල් ගොඩනගා ගන්න තියෙන ඉඩකඩ වහන්න පුළුවන්. එනිසා ඔබතුමා මේ සංචාර කලාප විශේෂ කලාප විදියට ඒ උද්ඝෝෂණ කරන්න බැරි විදියට එහෙම නැත්නම් මේ සම්බන්ධව මේ විදුලිය නොකපන කලාප විදියට ඒ සංචාරකින් සඳහා විශේෂ පහසුකම් සලසන ක්‍රමවේදයක් ඉන්ධන ටික සලසන ක්‍රමවේදයක් ඒක ඒ සංචාරකින් ආරක්ෂාව සලසන ක්‍රමවේදයක් ඔබතුමා හදලා තියෙනවා. ඒ ගැන ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ඔව් අපි මේ වෙනකොට අපේ අමාත්‍යංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් චූලානන්ද පෙරලා ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මේ සංචාර කලාපවලට අපේ කණ්ඩායමේ යන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ අඩුපාඩු හොයන්න මොබයිල් සර්විස් එකක් දාලා විශේෂම ඔය අරුගම්බි වගේ ප්‍රදේශවල අපේ ලංකාවේ තාම සංචාර කර්මාන්තය හොඳට තියෙන්න ඕනේ කියලා රෑ 10ට වහන්න ඕනේ කියනවා. එහෙම කරන්න බෑ. විශේෂම ඔය වගේ පැතිවල අරුගම්බි වගේ පැතිවල මිරිස් වගේ පැතිවල ඒ සුද්ධ හවසට රෑට ඉන්න ඕනේ. ඉන්න අවස්ථාවේ අවශ්‍ය වපසරේ දෙන්න ඕනේ. ඒ නිසා තමයි ඔය ෆුවල් පාස් එක පවා අපි ඉන්ට්‍රඩියුස් කරේ. ඒගොල්ලන්ගේ ජෙනරේටර් වලට තෙල් ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න. ඒ වගේම මේක සම්බන්ධයෙන් මම විශේෂ ස්තුතියක් කරන්න ඕනේ කාංජනී විශේෂඥතුමාට. ඒක පළවෙනි ට්‍රයල් එක කරගෙන සංචාර කර්මාන්තය තමයි ෆුල් පාස් එක දුන්නේ. අද අපි ලොන්ච් කරන්නේ දැනට එහෙම ලොකු විශාල කියන්නේ ප්‍රධාන පෙළේ හෝටල් වලට ප්‍රශ්නේ නැහැ. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට තමයි ප්‍රශ්නේ වැඩිපුර බලපාලා තියෙන්නේ. නමුත් මේ වෙනකොට ඔබතුමා කිව්වාගේ දෙසැම්බර් මාසයට අපි කන්ටින්ජන්සි ප්ලෑන් එකක් හදාගෙන යනවා. ලොකු විශ්වාසයක් තියෙනවා ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. නැවත නැවතත් කියන්නේ අර ඔබතුමා කිව්වා වගේ දෙසැම්බර් එකත් පොඩ්ඩක් අවුල් කරන්න මෙතන සෙට් එකක් ඉන්නවා කියන එක නැවත නැවතත් මතක් කරනවා. ඉතින් මම මේ රටේ මහ ජනතාවගෙනුත් ඉල්ලන මේක බලන තේරුම් ගන්න රට කෙලින් හිට ගන්නවා. දැන් සමහර මිනිස්සු කියනවා සුද්ද කොහමද කොත්තු කන්නේ 1200යි කියලා. හැබැයි සුද්දා එන්නේ ඩොලර් අරන්. ඩොලරට 305ක් වෙනවා. සුද්දට කොත්තු 1200 කියන එක අදාළ නැහැ ලංකාවේ මිනිසුන්ට පස්සෙත්. මොකද අපේ මුදලාව ප්‍රමාණයක් නිසා. කියන්නේ ඒක නොතේරෙන සුද්ද කොහොමද මෙච්චර ගණන් වියදම් කරලා ලංකාවට එන්නේ කියන එක වැඩි කරන්න ඕනේ 305 ගාණි ගාන වැඩි කරලා ඩොලර් එකට ඒ මිනිසුන්ට කොත්තු 2000ට ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රටේ මිනිසුන්ටයි ප්‍රශ්නේ. මේත් අපි සංචාරකයෝ සංචාරක කර්මාන්තය අපි දූපතක රටක මුළු මිලියන 22ම සංචාර කර්මාන්තයට සහයෝගය දෙන්න ඕනේ. සමහන් ඉල්ලීමක් කරන අඩුම ගානේ වැටිච්ච වලෙන් නැගිටින්න කාලකන්ණි වින්දන ගන්න දේශපාලකයන්ගෙන් පොඩ්ඩක් ඔබතුමාලා දැනුවත් වෙලා ඉන්න කියන ඉල්ලීම විතරක් කරනවා. මොකද මම දැක්ක කවුරු හරි දේශවල පක්ෂක නායකයෙක් කියනවා පාර්ලිමේන්තුව වටලලා පාර්ලිමේන්තුවේ අත උස්සනකම් උද්ඝෝෂණය කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ආයෙත් මේ රට වටන්න ඕනේ කියන එක. ඒ නිසා ඒව ගැන පොඩ්ඩක් දැනුවත් වුණොත් හොඳයි කියලා මම ඉල්ලීමක් කරා. ඔබතුමාගේ ප්‍රශ්න.
අවිෂින්.
ඉල්ලීමක් කරන්න තියෙනවා ගරු ඇමතුමනි. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශාල හෝටල් වලට පාස්පත්ත ලබා දීම සම්බන්ධව ඔබතුමා දන්නවා සංචාරක කලාප 1980 ගණන් වලින් පස්සේ නම් කරලා නැහැ. දැන් අලුතෙන් පටන් ගත්ත උදාහරණයක් ඔබතුමාම කියපු මිරිස්ස ඒ ගණයට අයිති නැහැ. නමුත් සංචාරකයේ විශාල ප්‍රබලණයක් එනවා. ඒ කලාප ටික අඳුනගෙන ඒ කලාප වල අපේ මන්ත්‍රීතුමාත් කිව්ව විදිහට ඒ කලාපයේ විදුලිය කැපීම නැවැත්තුවොත් මොකද දැන් හෝටලයට විදුලිය තිබුණාට අවට ප්‍රදේශයේ විදුලිය නැති වුණාම සංචාරකයන් එළියට බහින්න බයයි. ඒ වගේම එන්න බයයි මේ ප්‍රදේශවලට. ඒකට කඩිනම් පියවරක් විදුලි බල මණ්ඩලයත් එක්ක කතා කරලා ලබා දෙන්න කියන ඉල්ලීම කරන්න කැමති අපේ ප්‍රදේශවල සංචාරක කර්මාන්තයේ නියැලෙන අය විශාල අභියෝගයකට මුහුණ දාලා ඉන්න නිසා.
මන්ත්‍රීතුමාගේ මන්ත්‍රීවරයාට උත්තරයක් දෙන්න අපි ඒක ගැසට් කරන්න මේ සතියේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒක හදිසි සේවාවන් සපයන්න ඕන කියලා ඒකෙන් මම කියවල ලේකම්තුමාව දාලා අපි ඒකට වෙනම වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මම විශ්වාස කරන්නේ දෙසැම්බර් මාසේ මේ දවස්වල ඇත්තටම ටුවරිස නැහැ. සෙප්තැම්බර් මාසේ නැහැ ඔක්තෝබර් 15 වෙනි පස්සේ තමයි පිකප් වෙන්නේ ජනවාරි අන්තිම වෙනකන්. ඉතින් ඒ කාල පරිච්ඡේදයට ඒ වැඩපිළිවෙල දාන ඒ වගේම අපි මේ ලෝක කුසලාන පාපන්දු තියෙන එක නිසා එහෙ විශාල ගාන වැඩි කටාර් රාජ්‍ය තියෙන කාමර 40,000යි මුල් ලෝකෙම වෙනවා. ඒගොල්ලන්ට එහෙ ෆුඩ් කරන්න බෑ. ඒ නිසා ඩුබායි රාජ්‍යත් ඒ වගේම ගණන් අපි අලුත් පැකේජ් එකක් හදලා තියෙනවා. ඒ මැච් එකක් ගැවුවම තව දවස් 4කට මැච් නැහැ ඒගොල්ලන්ට. ඒ නිසා ඒගොල්ලම ලංකාවට ගෙන වෙනම පළාතක් FIFA zone එකක් කරලා ඒ වල ලයිට් ජෙනරේටර් ඔක්කොම දීලා ඔය ආජන්ටිනාව තව ආර්ථික වශයෙන් වැටිච්ච රටවල් ගොඩක් ඉන්නවා. වර්ල්ඩ් කප් එකට යනවනේ. හැබැයි එහෙ ඉන්න මුදල් නැහැ ඒගොල්ලන්ට. ඒ නිසා අපි ඒකත් පරිසරණ කරා. ඔබතුමා කිව්වා වගේ ඒ අඳුරේ තියන්නේ නැතුව ඒ ඒ ඒ ඒ කාල පරිච්ඡේදයේ ඒ zones ටික කරන්න බලාපොරොත්තුක් තියෙනවා.
කොහොමද ස්තුති?
එරෝෆ්ලෝට් එක වහලා තියලා අන්තිමට අපේ ඇමතිවරු ගිහිල්ලා අපි ලියුමක් රජයෙන් දීලා ගැරන්ටියක් දීලා එරෝෆ්ලෝට් එක දැන් 9 වෙනිදා පටන් ගන්නවා. ඒක ෆ්ලයිට් 4ක් එනවා. අපි ඉන්දියාවේ ගිහිල්ලා සාකච්ඡා කරාට පස්සේ මේක මම බොහොම සතුටින් කියන අපේ ගිය කණ්ඩායම ගැන ස්පයිස් ජෙට් එක ලංකාවට ආවේ නැහැ. ඒක නොවැම්බර් 15 වෙනිදා එනවා. ඉන්ඩිගෝ කියන ආයතනයේ ෆ්ලයිට් 4ක් ලංකාවට එවනවා. එතනින් ගියාට පස්සේ එයා ඉන්දියා එක ෆ්ලයිට් එකයි තිබ්බේ ඒක දෙකක් කරා. ඇලයන්ස් ඇලයින්ස් කියන එක පලාලි වලටයි රත්මලාන්ටයි බාන්න ඔක්තෝබර් මාසෙ ඉඳන් සූදානම් වුණා. ඉතින් වැඳලා ඉල්ලන්නේ මේ මේ රටේ සංචාරකයෝ කරන්න පුළුවන් ක්‍රමේ තියෙද්දි උද්ඝෝෂණය කළ බයිලා කියලා එක වට්ටන්න එපා. එච්චරයි ඉල්ලීමක් කරන්න තියෙන්නේ.
හරි බොහොම ස්තුතියි. ඔව් කවින්ග කියන්න.
ඇමතුමා. ගරු ඇමතුමා දැන් මේ තෙල් ප්‍රශ්නේ විශේෂයෙන්ම සංචාරක බෝට් වලටත් ජෙට්සි වලටත් තියෙනවා. මොකද ඒගොල්ලන්ට QR කෝඩ් එකක් නැති එක. ඒ වගේම දැන් ගොඩක් හෝටල් හදලා තියෙන්නේ ණය අරගෙන. දැන් මේ මොනිටෝරියම් එක දිගටම දෙනවා. නමුත් දැන් පොලිය වෙලා තියෙනවා 23 27ක් 30ක් මේවා ගෙවා ගන්න අමාරුයි. ඒකට මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද ඇමතුමා?
ඔක්කොම වැඩපිළිවෙල තියෙනවා. අපි ඇත්තරම ADB ආයතනයෙන් දැන් සාකච්ඡා කරලා ඒ වගේම අපේ අර ඉන්ෂුරන්ස් එක දෙන ස්කීම් එකකින් ලොයිඩ්ස් ආයතනය අපිට දීලා තියෙනවා ඔවුන්ගේ වැඩපිළිවෙලක්. ඒකේ 150 million dollars. අපි මොකද ගරු කතානායකතුමනි මොරටෝරියම් එක ගත්තම කල්පනා කරපුවම සමහර ආයතන අරන් තියෙන්නේ ණය 2019 මේ පාස්කු ප්‍රහාරයටත් ඉස්සෙල්ලා. ඒගොල්ලන් උත් මොරටෝරියම් ලොට් එකට වැටලා තියෙනවා. ඒතර ඒ මොරටෝරියම් ලොට් එකට වැටුනම ලොකු ව්‍යාපාර ඔක්කොමත් එක තමයි ලොකු ගාණක් වෙනවා. හැබැයි ඇත්ත වශයෙන්ම පොඩි සුළුසා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ තමයි ගොඩක් දරුණු ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකට අපි විසඳුමක් අද දෙනවා. ජෙට් ස්කීස් ගැන කිව්වා. ඒකටත් අපි අද කරන ෆුවල් පාස් එක හරහා සංචාරක මණ්ඩලේ රෙජිස්ටර්ඩ් වලට. මොකද නැත්තම් ෆුවල් පාස් එකක් අරගෙන ගිහිල්ලා තෙල් අරගෙන විකුණන්න ගත්තොත් ඒක තව ප්‍රශ්නයක් වෙනවා. එවැනි මාෆියාවක් තිබුණා. ඒ නිසා තමයි අද ෆස්ට් ටයිම් ලංකාවේ ෆුවල් පාස් එකක් සංචාරක කර්මාන්තයට අද හවස 5ට ඉන්ට්‍රඩියුස් කරන ඩයලොග් ආයතනයේ.